SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
ගිය සතියෙන් පස්සේ අපි අලුත් සතියක අලුත් දවසක මේ ආකාරයෙන් සඳදහම වෙනකොට ගෙවිලා ගිය සතිය තුළදී ශ්‍රී ලංකාව තුළ සිදුණු උණුසුම් දේශපාලනික තතු මොනවාද? අපි සුපුරුදු පරිදි සූදානම් මේ පිළිබඳව සමාලෝචනය කෙරෙන්නට සතියේ ශ්‍රී ලාංකීය පුවත්වීම සමහරහ දැන් මේ කාර්යවේට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් ප්‍රණසිංහ මහතා සුපුරුදු පරිදි. ආයුබෝවන් ප්‍රියන්ත.
ආයුබෝවන් දිලෘක්ෂි.
කරුණුකාරණා කිහිපයක් අතරතුරේදී සයිටම් කතාව තාමත් පෙරමුණේ තියෙනවා. සයිටම් සම්බන්ධව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශිෂ්‍ය සංගම්, එවැගේම රජයේ පාර්ශවය, සයිටම්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපිය සංසදය, මේ නොයෙකුත් ආකාරයෙන් මේ ප්‍රශ්නයට විවිධාකාර මුහුණුවරක් ලබා දෙමින් තියෙන අතරතුරේදී අපි සූදානම් අද දවසේදී සයිටම් සම්බන්ධව අලුතින්ම වාර්තා වෙන තොරතුරු වලින් කතා බහ ආරම්භ කරන්න. අද වෙනකොට මෙහි උණුසුම්කාරී වාතාවරණය කොයි අතකට යමින්ද පවතින්නේ ප්‍රියන්ත?
උදිල්රුක්ෂි, අත වශයෙන්ම මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සම්බන්ධයෙන් පසුගිය සතිය උණුසුම් පුවතක් බවට පත් වුණේ ශ්‍රී ලංකාව තුළ මහාචාර්ය කාලෝ පොන්සේකා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය සභා විසින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර එක්තරා තීන්දුවකට පිවිසීම නිසයි. විශේෂයෙන්ම ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. පසුගිය සිකුරාදා 17 වෙනිදා ඔවුන් තීරණයකට ආවා අභියාචනාධිකරණයේ ලබා දුන් තීන්දුව, ඒ කියන්නේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ව්‍යාපදිංචි දෙන්න කියලා ලබා දුන් තීන්දුව ප්‍රතික්ෂේප කරන්න. ඒ සමගම ඔවුන් කිව්වා ඔවුන් අභියාචනාධිකරණ තීන්දුව පිළිගන්නේ නැහැ, ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් නැත්නම් ඇපෑලක් ඉදිරිපත් කරන බව. වෛද්‍ය සභාවේ සාමාන්‍යයෙන් සමාජිකයන් සංඛ්‍යා 25 දෙනෙකුකින් යුක්ත වෙනවා. එයින් 21 දෙනෙකු එදින රැස්වීමට පැමිණ සිටියා. ඔවුන් පොදු තීරණයකට පැමිණලා තිබුණා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගුණ කරන බව. එහිදී කාලෝ ෆොන්සේක මහත්මයා පැහැදිලිවම ප්‍රකාශ කළ මාධ්‍ය හමුවේ රෝගීන්ගේ යහපත වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් තීන්දුවක් ගත් බව, එවැගේම වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය වෙනුවෙන් අකණ්ඩව පෙනී සිටින බව, එම ප්‍රමිතිය අඟලක්වත් අඩු කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බවත් ඔහු ප්‍රකාශ කළා. ඉන් අනතුරුව ඊයේ දිනේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සයිටම් දෙමාපිය සංගමේ ප්‍රකාශ කළා සෞඛ්‍ය අමාත්‍යංශය මෙතනදී අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන්ට චෝදනාවක් එල්ල කළා සෞඛ්‍ය අමාත්‍යංශ පාර්ශවයට. ඒ වගේම ඔවුන් කිව්වා අද දිනේ, ඒ කියන්නේ සඳා දිනේ ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව. මොකද ජනාධිපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙලා තිබුණා. ඒ අනුව ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වා විසඳුමක් ලබාගෙන උත්සාහ කරන බව තමයි ඔවුන් කිව්වේ. ඒ වගේම පසුගිය සතිය ගැන තවදුරටත් ප්‍රකාශ කළොත් එහෙම වෛද්‍ය සභාව එම තීන්දුව ලබා ගන්නා දිනේම, සිකුරාදා දිනේම දිවයිනේ ස්ථාන 4කින් වාගේ ආපු විරෝධතා රතපිලපාලි අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කරපු රතපිලපාලි කොළඹට ළඟා වුණේ සිකුරාදා දිනේ. ඔවුන් කොළඹට ළඟා වෙමින් ලොකු විරෝධතාවක් පවත්වලා ඔවුන් ප්‍රකාශ කළේ අකණ්ඩව මෙම සත්න ඉදිරියට අරගෙන යන බව. ඒ වගේම ඊයේ දිනේ යළි මාධ්‍ය හමුවක් කැඳවමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය කිව්වා සයිටම් ආයතනයේ පමණක් නෙවෙයි ඉන්දියාවේ මණිපාය විශ්වවිද්‍යාලයේ ශාඛාවකුත් ශ්‍රී ලංකාවේ කළුතර ප්‍රදේශයේ පිහිටවන්න උත්සාහ කරනවා. ඒකත් සයිටම් වලින් පසුව ගෙනෙන කාරණයක් ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ සඳහා උත්සාහ ධර්මින් සිටිනවා. ඒකටත් ඔවුන් දැඩි විරෝධය පළ කරන බව. කොහොම වුණත් සයිටම් සම්බන්ධ කතාබහ අවසන් නැහැ. ශ්‍රී ලංකාවේ රජයේ සියලුම රෝහල් වල පාහේ කළුකොඩි ඔසවමින් තමයි දිගින් දිගටම විරෝධතා පවත්වමින් සිටින්නේ. එතකම ඇතැම් රැස්වීම් වලට ශ්‍රී ලංකාවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයන් සහභාගී වෙමින් සිටින්නේ අතෙහි කළුපටි බැඳගෙන. එක්තරා අවස්ථාවකදී සංවර්ධන රැස්වීමකදී පවා අප දුටුවා ඔවුන් කළුපටි බැඳගෙන සහභාගී වෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ විරෝධය අකණ්ඩව පළ කරමින් සිටිනවා. ඒ අතරතුර අද දිනේදී ජනාධිපතිවරයා සමග සයිටම් දෙමාපිය සංගමයේ කරන සාකච්ඡාව කෙරෙහි සමාජයේ අවධානය යොමු වී තිබෙනවා. එදී ජනාධිපතිවරයා කුමන ආකාරයේ පිළිතුරක් ලබා දේවිද, එහෙම නැත්නම් මෙම ප්‍රශ්නය නිත්තාවට අවසන් කිරීම සඳහා, එහෙම නැත්නම් ස්ථිරසාර සිඳුමක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා කොයි ආකාරයේ විදියට වීමක් කරාවිද කියන දේ කෙරෙහි සමාජය අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම මේ සතිය ඇතුළත බොහෝ විට වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට සිය ඇපෑල නැත්නම් අභියාචනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම නිසා ඒ කෙරෙහි සමාජය අවධානය යොමු වී තිබෙනවා.
හොඳයි ප්‍රියන්ත, අපි දැන් මෙහිදී මේ සම්බන්ධව පුද්ගලයන් කිහිප දෙනෙක් යොමු කරපු අදහස් එකතු කරගන්නටත් කැමති වැඩසටහනට. ඇත්තටම මේක දැන් මේ ප්‍රමුඛතම කාරණාවක් බවට පත් වෙලා තියෙන ලංකාවේ. දැන් ඔබ කලින් අර සඳහන් කරපු ආකාරයට මේ සයිටම් විශ්වවිද්‍යාලයෙන් මේ පිටවන වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතුයි යනුවෙන් අභියාචන අධිකරණයේ නියෝගයක් ලබා දුන්නා. එම නියෝගයට විරුද්ධව යමින් ඒ ප්‍රතික්ෂේප කරමින් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා කියලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කළා. මේ ඔහු කියූ අදහස්.
රෝගීන්ගේ සුභසිද්ධිය පදනම් කරගෙන අපි තීරණය කළා ඇපල් උසාවිය ජනවාරි 31 වෙනිදා දුන් තීන්දුව ප්‍රතික්ෂේප කරන්න. තවදුරටත් අපි තීරණය කළා ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනා කරන්න රෝගීන්ගේ යහපත පදනම් කරගෙන මීට වඩා අර්ථවත් රෝගීන්ගේ යහපත පදනම් කරගෙන විසඳුමක් ලබා දෙන්න කියලා. ප්‍රමිතිය රැක ගැනීමට මේ වෛද්‍ය සභාව අප කැප වෙලා ඉන්නවා. ඒක අංගලකින්වත් අපි වෙනස් කරන්නේ නැහැ.
ඔව්, එතකොට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ සිටියේ මේ වගේ අදහසක්.
උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරියල් නිවේදනයකට උත්තර දෙමින් කියලා තිබුණා පීඨාධිපතිවරුවෝ සමග සාකච්ඡා කරලා ඔවුන් එකඟතාවයකට ආවා කියලා. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සයිටම් ආයතනයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරා කියලා. අපිට තියෙන තොරතුරු අනුව මේ සාකච්ඡාව සඳහා පීඨාධිපතිවරු 8න් 4 දෙනා සහභාගී වෙලා තියෙන්නේ. සහ මේ පීඨාධිපතිවරු නිල වශයෙන් උසස් අධ්‍යාපන ඇමතිරයි මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් වගකීම අරගෙන නැහැ. ඒ විතරක් නෙමෙයි, ඉන් පසුවදා ඒ වෛද්‍ය පීඨ 8 පීඨාධිපතිවරු ඇතුළුව ආචාර සංගම් 8ම එකතුලා ඒකාබද්ධ නිවේදනය නිකුත් කළා. කිව්වා මේ ආයතන වසාදෙම යුතුයි කියලා. එතකොට ලක්ෂ්මන් කිරල් ඇමතිවරයා දේශපාලන බලය පාවිච්චි කරලා මේ පීඨාධිපතිවරු ආණ්ඩුවේ මතයට ගොදුරු කරගන්න හදනවා. ඒක අපි තරයේ හෙලා දකිනවා.
ඔව්, එතකොට මේ තවත් වැඩසටහනක් මේ සම්බන්ධව ක්‍රියාත්මක වුණා. ජාතික සම්පත් සුරකීමේ සංවිධානය විසින් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා තිබුණා. මෙහිදී විවිධ අය අදහස් දක්වමින් මේට විරෝධය පළ කර සිටියා. ඒට සම්බන්ධ වෙලා හිටියේ දේශ විමුක්ති කම්කරු සංවිධානයේ සමාජික පූජ්‍ය ගලගම ධම්මරත්සි ස්වාමින් වහන්සේ. මේ ආකාරයෙන් දැඩි ලෙසින් රජයේ දෝෂාරෝපණයට ලක් කළා.
උසස් අධ්‍යාපනය බාර දීලා තියෙන්නේ ඕනම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු ගොනෙකුට තමයි මේ අධ්‍යාපනය බාර දීලා තියෙන්නේ. අධ්‍යාපනයත් එක්ක මහා මාර්ගෙත් දීලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා අද පාරට බහින එකම ශිෂ්‍යයෙකුටවත් අත තියන්න එපා කියලා. කඳුළු ගෑස් ටික ඉවර වුණත් මේ ශිෂ්‍යයන්ගේ සටන නතර කරන්න බෑ.
එතකොට දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකින් විරෝධතා රථ පෙළපාලිය ආරම්භ වුණා. කුලියාපිටිය මහනුවර අනුරාධපුර කියන නගර කේන්ද්‍ර කරගෙන මේ විරෝධතා රථ පෙළපාලිය මරදාන ටෙක්නිකල් හන්දියේදී එකට හමු වෙලා ඉදිරියට ගමන් කරනකොට එයට පොලිසියෙන් දැඩි බලපෑමක් ඇති වුණා, විරෝධතාවක් ඇති වුණා. ඒ සම්බන්ධව විශාල එතන මතභේදකාරී තත්වයකට උද්ගත වුණා කියලා අපිට ආරංචි වුණා. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර. හොඳයි, අපි මීළඟට අවධානය යොමු කරමු මේ අලුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව. මේකත් මතභේදයට ලක්වෙමින් තියෙන කාරණා අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්න කාරණාවක් ශ්‍රී ලංකාව තුළ. අපිට මේ ගෙවිල ගිය සතියේදී මේ සම්බන්ධයෙන් අලුතෙන් මැහෙන්නේ ප්‍රියන්ත, මේ ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා උපකමිටුවෙන් අයින් වීමේ සිදුවීම පිළිබඳව අපි දැනගන්න කැමති. ඒකාබද්ධ විපක්ෂය මේකට හේතු විදිහට මොන වගේ කරුණු ඉදිරිපත් කළේ කියලා.
ඒකාබද්ධ විපක්ෂය පසුගිය සතියේදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳුමින් ප්‍රකාශයක් කළා. ඔවුන් කියා සිටියේ නව ව්‍යවස්ථාවක් සකස් කරන අනු කමිටු වලින් තමන් ඉවත් වන බව. ඒ කියන්නේ මෙම අනු කමිටු වල සමාජිකත්වයේ ධර්මින් සමහර අනු කමිටු වල ප්‍රධානත්වයේ ධර්මින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළා. එහෙත් ඔවුන් එයින් ඉවත් වන බව ප්‍රකාශ කළා. ඔවුන් මෙහිදී හේතු වශයෙන් දැක්වේ නව ව්‍යවස්ථාවේදී අනු කමිටු වල කාර්යභාරය එක්තරා පැත්තකින් දැන් අවසන් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුව මේ අනු කමිටු දාලා ඒවයින් උපදෙස් ලබාගෙන යම් යම් දේවල් ජනතාවට පේන්න කරද්දී ආණ්ඩුව ව්‍යවස්ථාවක් රහසේ සකසා අවසන් බවත් ඔවුන් ප්‍රකාශ කළා. මේ නිසා මෙම අනු කමිටු තවදුරටත් ඉඳීමේ තීරුමක් නැහැ. ඒත් එක්කම ආණ්ඩුව උත්සාහ කරනවා බලයේ බෙදීම මුවාවෙන් ෆෙඩරල් ක්‍රමයකට යන යම්කිසි ව්‍යවස්ථාවක් සකස් කිරීමට. එතකොට එයට ඒකාබද්ධ විපක්ෂයේ විදිහට Tamanට එකඟවීමේ හැකියාවක් නැහැ. එවන් බලයේ බෙදීමක් මුවාවෙන් රට බෙදීමේ දිශාවට මේ ව්‍යවස්ථාව රැගෙන යනවා නම් තවත් ආකාරකින් නෝන් ප්‍රකාශ කළා ජනාධිපතිවරයාගේ බලතල සීමා කරලා අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩි කිරීමට උත්සාහ කරනවා. ඒතර අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩි කිරීමට උත්සාහ කරන්නේ නම් ඊටද එකඟවීමේ හැකියාවක් Tamanට නැහැ. මේක නිසා Taman මෙම අනුකමිටුලින් ඉවත් වෙනවා කියලා. හැබැයි ඒ වගේම වුන් විශේෂයෙන් කිව්වා ව්‍යවස්ථාව සැකසීම සඳහා මෙහෙයුම් කමිටුවක් තිබෙනවා. මේ මෙහෙයුම් කමිටුවේ කාර්යභාරයෙන් Taman ඉවත් වෙන්නේ නැහැ කියලා. මොකද මෙහෙයුම් කමිටුවේ කාර්යභාරයෙන් ඉවත් වුණොත් ඉන්පසු සිදුවන්නේ කුමක්ද යන්න ව්‍යවස්ථාවට දැන ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනුකමිටුලින් ඉවත් වී මෙහෙයුම් කමිටුවේ සිටින බව තමයි වුන් කිව්වේ. කෙසේ වෙතත් මෙම ඒකාබද්ධ විපක්ෂයේ මේ ප්‍රකාශය කිරීමත් සමග ආණ්ඩුව පැත්තෙනුත් විශේෂයෙන් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙනුත් යම් යම් කරුණු කාරණා ඉදිරිපත් වුණා. එක් කාරණයක් තමයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම කිව්වා ජනමත විචාරණයකට යනවා කියලා නව ව්‍යවස්ථාව සමග. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහත්මයා මේ සම්බන්ධයෙන් විදේශ මාධ්‍ය විදිහට ප්‍රකාශ කරලා තිබුණා. මේ ප්‍රකාශයත් එක්ක සහ ඒකාබද්ධ විපක්ෂයේ තීරණයත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කරන්න පටන් ගත්තා ජනමත විචාරණයක් සම්බන්ධයෙන් Tamanට කිසිම අදහසක් නැහැ. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය මැතිවරණ සමයේදී ප්‍රකාශ කරලා තිබුණේ ඔහුගේ මැතිවරණ ප්‍රකාශය තුළ පව අන්තර්ගත වෙලා තිබුණේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථාවේ සංශෝධන පමණක් සිදු කරන බව. එහිදී ඊයේ දිනේ බදුල්ල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළා පැහැදිලිවම ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගැනවත් ජනමත විචාරණයක් ගැනවත් තමන්ගේ සම්පක්ෂයේ කිසිම අදහසක් නැහැ. ඒ අනුව ජනමත විචාරණයකට තුඩු නොදෙන කාරණා පමණයි ව්‍යවස්ථාව හරහා අලුතින් ගේන්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. මෙම අදහසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨයෙකු වන WDJ සෙනවිරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළා තිබුණා. හැබැයි හිටපු ජනාධිපති නී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළ තිබුණු කාරණයක් තමයි නව ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා සමාජය තුළ යම්කිසි ආකාරයේ නව ව්‍යවස්ථා විරෝධී ජනමතයක් තිබෙනවා. එම නිසා ඇයට අවශ්‍යතාවයක් තිබෙනවා කියලා මෙම ව්‍යවස්ථා විරෝධී ජනමතය නැති කිරීම සඳහා යම්කිසි සමාජ ව්‍යාපාරයක්. ඇය ඒ සඳහා නම් කළ තිබුණේ ඇයගේ පාලන සමයේදී ශ්‍රී ලංකා තුළ ක්‍රියාත්මක වූ සුදු නෙළුම වැනි සමාජ ව්‍යාපාරයක් මේ සඳහා අවශ්‍යයි කියලා. කොහොම වෙතත් පසුගිය සතියේ අග මීගමුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් මහා ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක් පැවැත්වුණා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී මෙම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාව පිළිබඳව ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදහස පිළිබඳව මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ මහා ඇමතිවරුන් අතර කතාබහට ලක් වෙලා තියෙනවා. එහිදී කුමන කාරණා කතාබහට ලක් වුණාද කියලා නිශ්චිත වශයෙන් හෙළිදරව් නොවුණත් ඉතා පැහැදිලි ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකට කතාබහකට ලක් වුණා කියලා. තවත් ආරංචි මාර්ගයකින් අපට වාර්තා වෙන කාරණයක් තමයි මෙහිදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ප්‍රධානත්වය දරන ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙම වැඩමුළුවට සහභාගී වීමට නියමිතව තිබුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට දේශනයක් පැවැත්වීමට යම්කිසි ආකාරයකට අවසාන මොහොතේ ඔහුගේ පැමිණීම නතර කර තිබෙනවා. ඒ කියන්නේ ඔහු නැතිව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණයි මේ වැඩමුළුව සිදු කර තිබෙන්නේ. මේ අනුව ව්‍යවස්ථා සම්පාදනය, ව්‍යවස්ථා සංශෝධනය, අලුත් ව්‍යවස්ථාව මේ හැම දෙයක් ගැනම සමාජය තුළ දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස කතාබහට ලක්වමින් පවතිනවා.
හොඳයි, මේ අලුත් ව්‍යවස්ථා සම්පාදන කාර්යාවලිය වගේම මේ සීමා නිර්ණය සම්බන්ධව වන වාර්තාව ඒ කමිටුව මගින් නිකුත් කරන ලද වාර්තාව ගැසට් කිරීම හා සම්බන්ධ වන කාරණාවත් විශාල අවධානයකට ලක්වෙමින් තියෙන්නේ. බොහෝ දෙනෙකු බලාපොරොත්තු වෙන සිටියා පසුගිය සතියේදී මේ කාර්යවේ සිදුවේ කියලා. නමුත් මේ ගැසට් කිරීම තවදුරටත් පමා වෙමින් තියෙන තත්වෙ මත විවිධාකාර මතවාදත් අපිට ශ්‍රී ලංකාවෙ නැහැනවා. මේක හිතාමතාම කරන දෙයක්. ඇතැම් වෙලාවට හිනවා මේක මේ දවසින් දෙකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට යම් කිසි වූ ක්‍රමෝපායන් තියෙනවා, ඒවා අනුගමනය කළ යුතුයි කියලා. ඇත්තටම මෙහි තියෙන යථා ස්වરૂපේ මොකක්ද මේ ගැසට් කිරීම පමා වීම සම්බන්ධව ප්‍රියන්ත?
ඔදිල් රුක්ෂි, පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයන් සම්බන්ධයෙන් වන වාර්තාව ගැසට් මගින් ප්‍රසිද්ධියටපත් කිරීමේ කාර්යය තමයි දැන් තිබෙන්නේ. මෙහිදී අලුත්ම තත්වය තමයි මෙම වාර්තාව බොහෝ පමා වෙලා විවිධ බාධක මත අවසානයේ අමාත්‍යවරයා අතරපත් වෙනවා. අමාත්‍යවරයා අතරපත් වුණාට පස්සේ මේ රජයේ මුද්‍රණාලය දක්වා දැන් ගිහින් තියෙනවා. රජයේ මුද්‍රණාලය අතේ තමයි දැන් මේ වාර්තාව තිබෙන්නේ. හැබැයි මුද්‍රණාලයෙන් කර තිබූ ප්‍රකාශය තමයි එය තමන්ට බාර දුන් බවත්, එහෙත් මෙවැනි විශාල වාර්තාවක් මුද්‍රණය කළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනකොට එහි සෝදුපත් බැලීම ආදී කරුණු කාරණා නිසා යම්කිසි දින ගණනාවක් මේක ප්‍රමාදයට ලක් වෙන බව. කොහොම වෙතත් දැන් එකක් පැහැදිලි, ඒ තමයි පුංචි ඡන්දය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් සීමා නිර්ණය අලුතින් පනවලා තියෙනවා. මෙම සීමා නිර්ණයෙන් ඇතුළත් ගැසට් පත්‍රයේ මුද්‍රණයෙන් එළි දකින බව පැහැදිලි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ මතවාද යළි යළිත් ප්‍රකාශයට පත් වෙනවා. මොකද මෙම ඡන්දය සමානුපාතික ක්‍රමයයි කොට්ටාස ක්‍රමයයි එකතු වෙච්ච මිශ්‍ර ක්‍රමයක් යටතේ අලුත් ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුයි කියන අදහස තුළ ඉඳගෙන තමයි ආණ්ඩුව මෙම අලුත් වාර්තාව එළි දක්වලා ඒ මගින් මේ වසර තුළදී ඡන්දය පැවැත්වීමට නියමිතයි කියන එක ප්‍රකාශ කළේ. ඒ කොහොම වෙතත් ඊයේ දිනේදී ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලිවම කිව්වා පැරණි ක්‍රමයටම මෙවර පුංචි ඡන්දය නැත්තම් පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතුයි කියලා. ඔවුන් එතනදි තවත් කාරණයක් මීට පෙර ප්‍රකාශ නොකළ කාරණයක් කිව්වා, මේ අලුත් ක්‍රමයේ යටතේ තිබෙන්නේ සමානුපාතික ක්‍රමයේ යටතේ මන්තිවරුන් තේරෙන්නේ 30%. ඉතුරු 70% තේරෙන්නේ කොට්ටාස ක්‍රමයේ යටතේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ කිව්වා අඩුම ගානේ සමානුපාතික ක්‍රමයේ යටතේ 40%ක්වත් තේරන ආකාරයට නව ක්‍රමයේ තිබිය යුතුයි. ඒත් එක්කම මෙම එන ඡන්දයේ පමණක් පැරණි ක්‍රමයට පැවැත්විය යුතුයි. මොකද මේ ක්‍රමයේ යටතේ මේ නව ක්‍රමයේ යටතේ පැවැත්වූ තමන් වැනි පක්ෂවල අනාගතයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මැතිවරණ පෙරමුණින් තමන් වැනි කුඩා පක්ෂ ඉවත් කිරීමේ සැලැස්මක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. කොහොම වෙතත් ආණ්ඩුව පුන පුනා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ නව ක්‍රමයේ යටතේ ඡන්දය පවත්වන්නේ මේ නිසා තමයි මේක පමා වෙන්නේ කියලා. නැත්තම් මේ වන විටත් පැරණි ක්‍රමයේ යටතේ නම් මේ වන විටත් ඡන්දය ප්‍රකාශයට පත් කියලා හමාර කරන්න තිබුණා. කෙසේ වෙතත් අලුත් ක්‍රමයේ යටතේ මේ වසර තුලදී මෙම ඡන්දය පැවැත්වේද යන්න කාගේත් අවධානයට යොමු වෙලා තියෙනවා. ඒ අවිනිශ්චිත තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ අලුත් ක්‍රමය හරියට ස්ථාපිත කරලා නොමැති නිසා. කෙසේ වෙතත් පැරණි ක්‍රමයේ හෝ අලුත් ක්‍රමයට හෝ පුංචි ඡන්දය පළාත් පාලන ඡන්දය මේ වසර තුල පැවැත්විය යුතුයි යන අදහස තුල තමයි විපක්ෂයේ පාර්ශවයෙන් මතය විදිහට ප්‍රකාශ වෙන්නේ.
හොඳයි, දැන් ඔය ප්‍රමාදයට රජයේ මුද්‍රණාලය පැත්තෙන් යම් කිසිව අදහසක් පළ වුණා. රජයේ මුද්‍රණාලයේ වැඩ බලන මුද්‍රණාලය අධිපති ගංගානි ලියනගේ මහත්මිය පළ කළේ ඒ පිළිබඳව මෙවැනිව අදහසක්.
සීමා නිර්ණ ගැසට් එක අද දවසින් ප්‍රකාශනයට පත් කරන්න කියලා අපිට දැනුම් දීලා දීනවා. ගැසට් එකේ පත්‍රයේ ප්‍රමාණය අනුව සොත්පත් බලන්න යන කාලය තියෙන කියලා කොහොමත් පුළුවන් ඉක්මනට මේක පබ්ලිෂ් කරන්න කටයුතු කරනවා.
මේ යහපාලන රජය බලයට පත්වීම සඳහා ලබා දෙන ලද ඡන්ද පොරොන්දු අතර තොරතුරු දැනගැනීමේ පනත ජනතාව අතරට රැගෙන ඒම කියන කාරණේ ප්‍රමුඛතම කාරණයක් බවට පත් වෙලා තිබුණා. ඒ කාලේ එය ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත වෙලා පසුගිය සතියේ වෙනකොට එය බලාත්මක වීම සිදු වුණා. ඉතින් මේ යටතේදී තොරතුරු දැනගැනීමේ අයිතිය දැන් මේ පනත යටතේ හිමි වෙලා තියෙනවා. අපි කැමති මේ පනත බලාත්මක වීම යටතේ ශ්‍රී ලාංකීය ජනතාව තුළ දේශපාලන පක්ෂ තුළ මොන වගේ අවධානයක් සහ උනන්දුවක්ද තිබුණේ මේ කාරණාව සම්බන්ධයෙන් කියලා දැනගන්න.
තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ අඛණ්ඩ කතාබහක් තිබුණා ශ්‍රී ලංකාව තුළ. මොකද පසුගිය රජයේ යටතේදී මේ ක්‍රියාත්මක කිරීම සඳහා මෙවැනි පනතක් සම්මත කර ගැනීම සඳහා එක්තරා ආකාරයක උත්සාහයන් තිබුණා. එසේ වෙතත් සියල්ල යටපත් වෙලා අවසානයේ මේ ආණ්ඩුවෙන් මෙය ගෙනෙන බවට මැතිවරණ සමයේදී විශේෂ පොරොන්දුවක් ලබා දීලා තිබුණා. එය ඉටු කරමින් කොහොම හරි අවසානයේ පාර්ලිමේන්තුවේ තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වෙලා ඒ රටේ නීතියක් බවට පත්වීමේ ඉඩකඩ විවර වුණා. අවසානයේ බලාත්මක වීමෙන් අනතුරුව දැන් සිද්ධ වෙලා තියෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත බලාත්මකයි ඒ ක්‍රියාත්මකයි. ඒ අනුව යම්කිසි අයෙකුට පුරවැසියෙකු විදිහට ශ්‍රී ලාංකිකයෙකුට ශ්‍රී ලංකාව තුළ යම්කිසි ආකාරයක සිද්ධ වෙන කරුණක් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටීමේ අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍යාංශයේ යම්කිසි ආයතනයක තොරතුරක් අවශ්‍ය නම් එම තොරතුරු ලබා දීමට රජය දැන් බැඳී සිටිනවා. මේ සඳහා තොරතුරු නිලධාරියෙකු කියා අලුත් අනතුරක් ඇති කරලා එම ආයතනවලට මේ තොරතුරු නිලධාරියෙක් පත්කර සිටිය යුතුයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කෘෂිකර්ණ දෙපාර්තමේන්තුව ගත්තොත් කෘෂිකර්ණ අමාත්‍යංශය යටතේ කෘෂිකර්ණ දෙපාර්තමේන්තුවේ තොරතුරක් අවශ්‍ය නම් කෘෂිකර්ණ දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියෙකු සිටිය යුතුයි. ආණ්ඩුව බොහෝ විට බොහෝ ආයතනවලට තොරතුරු නිලධාරීන් පත් කර ගනිමින් සිටිනවා. ඒ නිසා එම තොරතුරු නිලධාරීන් හරහා එම තොරතුරු ලබාගත හැකියි. මෙතෙන්දී විශේෂම දෙයක් තමයි යම්කිසි රාජ්‍ය ආයතනයක රාජ්‍ය නිලධාරියෙක්ගෙන් තොරතුරක් ඉල්ලා සිටී විට එම නිලධාරියා ප්‍රතිචාර තුනක් දක්වනවා. එකක් තමයි ඉල්ලා සිටි අදාළ තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඊට අවශ්‍ය මුදල අයදුම් පතත් සමග ගෙවන්න කියලා ඉල්ලා සිටින කෙනාට කියන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි යම්කිසි ආකාරයේ ගැටලුවක් ප්‍රශ්නයක් නිසා අදාළ තොරතුරු ලබා දීමට නොහැකි බව දැනුම් දෙන්නත් පුළුවන්. ඊළඟට තොරතුරු ලබා දෙන්න පුළුවන්. හැබැයි දින 14ට වඩා වැඩි කාලයක් Tamanට අවශ්‍යයි. ඒකට ඒකෙන් හැඟෙනවා දින 14ක් තුල ලබා දෙන්න පුළුවන් නම් ලබා දිය යුතුයි. හැබැයි දින 14ට වඩා වැඩි කාලයක් ගත වෙනවා නම් ඒ බවත් ඉල්ලුම් කරුට දැනුම් දීලා ඉන්පසු ලබා දිය හැකියි. ඒත් එක්කම තව කාරණයක් තමයි සිංහල දෙමළ යන භාෂා දෙකෙන්ම අයදුම් කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවනුත් අයදුම් කරන්න පුළුවන්. නමුත් සිංහල දෙමළ භාෂා දෙකෙන්ම අයදුම් කළා මෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දී තව කාරණයක් පැහැදිලි වුණා. දැන් යම්කිසි පෞද්ගලික ආයතනයක් රජය සමග ගිවිසුම් ගත වෙලා යම්කිසි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා නම් එම රජය සමග ගිවිසුම් ගත වෙලා ඉන්න පෞද්ගලික සමාගමෙනුත් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මොකද එතකොට රජය සමග ගිවිසුම් ගත වෙලා ඉන්න නිසා රජය ආයතනයකින් ඒ ගිවිසුම් ගත වෙලා ඉන්න ආයතනයෙන් ඉල්ලා සිටිය හැකි ඔබ සමග ගිවිසුම් ගත වී සිටින මේ පෞද්ගලික ආයතනයේ මෙන්න මේ තොරතුරු අපිට ලබා දෙන්න කියලා. මේ අනුව තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මෙම පනත ලෝකයේ සහ ආසියාවේ හොඳ අවස්ථාවක් කියලා තමයි මේ සම්බන්ධයෙන් විචාරකයන් ප්‍රකාශ කරලා තිබුණ තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කර ගැනීම. ඒ අනුව දේශපාලනඥයන්ගේ රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ ඒ සියලු දිනාගීම තොරතුරු ලබා ගත හැකි. මෙය මාධ්‍යට බොහෝ හොඳ අවස්ථාවක් බව ප්‍රකාශ කරුණත් මේ පනත තුලින් ඊටත් වඩා වැඩියෙන් වැදගත් කාරණේ වෙන්නේ පුරවැසියෙක් ලෙස රට තුල සිටින ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ රජය පිළිබඳ, තමන්ගේ රජයේ නායකයන් පිළිබඳව, රජයේ නිලධාරීන් පිළිබඳව, ව්‍යාපෘති පිළිබඳ ඕනෑම දෙයක් පිළිබඳව, විශේෂයෙන් රාජ්‍ය නෝන සංවිධාන වෙන්නත් පුළුවන් ඒවා පිළිබඳව ඒ සියලු දේවල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදා වීම. ඒක තමයි දිල්රුක්ෂි මෙහි තියෙන විශේෂත්වය.
හොඳයි, දැන් මෙහිදී මම එකතු කරගන්නට කැමති මේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාවට නැංවීමේ සමාරම්භක උත්සවයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරපු අදහස්. මේ උත්සවය පැවැත්වුණේ 17 වෙනිදා අරලියගහ මන්දිරයේදී. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවැනි වූ අදහසකුත් ප්‍රකාශ කළා හිටියා.
තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි 2 අපි ගැසට් එක පළගෙන. පෙබරවාරි 2 දිනේ දාලම මට යගමැතිතුමාටයි රාජ්‍ය නෝන සංවිධානයකින් එවන වත්කම් ඉල්ලලා. මට නම් මගේ වත්කම් ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මම පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මැතිවරණ කොමසාරිස්තුමාට මගේ වත්කම් ප්‍රකාශනය දුන්නා. මේ රටේ ජනාධිපති ධුරයටපත් වෙලා වත්කම් දුන්න එකම ජනාධිපතිවරයා මමයි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියන්න ඕනේ.
මීළඟට මං කැමති දෙමළ ජාතික සන්ධානයේ ඇති වෙලා තියෙන යම් අර්බුදකාරී වාතාවරණයක් පිළිබඳව වන කාරණාව ඔබෙන් දැනගන්න ප්‍රියන්ත. අපිට මේ ගෙවිලගේ සතියේදී දැක්කා මේ දෙමළ ජාතික සන්ධානයේ අපි දන්නා පක්ෂ කීපයක් එකතුව සැදුණු සන්ධානයක්. එහි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් TNA-හි වත්මන් ක්‍රියාකලාපය දැඩි ලෙසින් විවේචනයට ලක් කළා. මේක නෙමෙයි දෙමළ ජනතාව අපේක්ෂා කරන්නේ කියලා. මේ හරහා දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර අර්බුද පිළිබඳවත් යම් යම් ඉඟිපල වුණා. මේ මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කරපු අදහස් සහ ඉන් අනතුරුව දේශපාලනිකව මේ සඳහා තිබුණු උනන්දුව පිළිබඳවත් ඔබෙන් දැනගන්න කැමතියි ඊළඟට.
ඔදිලුක්ෂි, දෙමළ ජාතික සන්ධානයේ තුල අඛණ්ඩව මතවාදී ගැටුම් පවතිනවා. විශේෂයෙන්ම විපක්ෂ නායක ධූරය දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයේ දරන සම්බන්ධන් මහතා වෙත ලබා දුන්නා. ඉන් අනතුරුව ඔහු ක්‍රියා කරන ආකාරය පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ ඇතුළතින්ම යම් යම් ආකාරයේ විරෝධතා මතුවුණා. එහි තවත් දිගුවක් විදිහට තමයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මාධ්‍ය හමුවත්තියා ප්‍රකාශ කරන්නේ. මොහු මීට පෙරත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා මේ වගේ මාධ්‍යම පවත්වමින් මේ විවේචනය කළා. නමුත් මෙවර ඊටත් වඩා වැඩි ආකාරයෙන්, නැත්නම් දැඩි ආකාරයෙන් මේ විවේචනය කරලා තිබුණා. ඔහු ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන සම්බන්ධන් මහතා සමහර කරන ප්‍රකාශ, ඔහු කරන ඇතැම් ප්‍රකාශ ආණ්ඩුව සමග එකට ගමන් කරන ප්‍රකාශයන් ලෙස පෙනී යන බව. නමුත් දෙමළ ජනතාව ඡන්දය භාවිතා කර තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයට මේ ආකාරයේ ප්‍රකාශ කරන්නත්, ආණ්ඩුව සමග එකට සිට ගැනීමටත් නොවේ, දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමටයි ඡන්දය ලබා දී තිබෙන්නේ. අනිත් කාරණේ තමයි දෙමළ ජාතික සන්ධානය කියලා කියන්නේ සන්ධානයක්. ඒ තුළ පක්ෂ ගණනාවක් තියෙනවා. රොට් සංවිධානය වෙන්න පුළුවන්, ඒ වගේම EPRL සංවිධානය වෙන්න පුළුවන්, ඉලංගේ තමිල් අරසු පක්ෂය වෙන්න පුළුවන්. මේ වගේ පක්ෂ ගණනාවක් තියෙනවා. නමුත් මෙහි ප්‍රධාන පක්ෂය වෙන්නේ ඉලංගේ තමිල් අරසු පක්ෂය. ඒ පක්ෂය තමයි නියෝජනය කරන්නේ ආර් සම්බන්ධන් මහතා, ඒ වගේම සුමන්දිරන් මහතා වෙන්නුන් නියෝජනය කරන්නේ එම පක්ෂය. එතකොට මේ කියන්නේ ඉලංගේ තමිල් අරසු පක්ෂයේ නියෝජනය කරන සම්බන්ධන් මහතා එම පක්ෂය තුල ගන්නා තීන්දුව తీරන දෙමළ ජාතික සන්ධානයේ තීන්දුව తీරන විදිහට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනකොට තමයි මෙම ප්‍රශ්න මතුවෙන්නේ. සුරේෂ් ප්‍රේමචන්ද මහතා ප්‍රශ්න කර තිබුණේ ඉලංගේ තමිල් අරසු පක්ෂයේ වෙන එකක්, ඒ පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මේක ඇතුළේ තියෙනවා TNA එක ඇතුළේ. නමුත් ඉලංගේ තමිල් අරසු පක්ෂයේ තීන්දුව తీරන TNA තීන්දුව తీරන විදිහට ප්‍රකාශයට පත් කිරීම නිසා තමයි අර සම්බන්ධන් මහතා දෙමළ ජනතාව නියෝජනය නොකරන පුද්ගලයෙක් බවට පත් වෙමින් සිටින්නේ. ඒක තමයි ඔහුගේ චෝදනාව වුණේ. ඒ වගේම මීට පෙර සුමන්දිරන් මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. ඒත් එක්කම LTT සංවිධානයේ හිටපු පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිව කරුණා අම්මාන් වෙනම පක්ෂයක් පිහිටවගෙන ක්‍රියාත්මක වුණා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනීමට උත්සාහ කරන වාර්තාව, එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් කරනු ලබන කතාබහ පිළිබඳවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කරලා තිබුණා. ඔහු කියලා තිබුණේ දැන් ශ්‍රී ලංකා ආණ්ඩුව යම්කිසි ආකාරයකට පිළිතුරු ලබා දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පිළිතුරු ලබා දීමට කල් ඉල්ලනවා. ද කල් ඉල්ලන එක දෙමළ ජනතාව බලාපොරොත්තු දෙයක්වත් මේ ආණ්ඩු පොරොන්දු කාරණා අතරවත් නැහැ. එහෙමනම් ඒ කල් ඉල්ලීමට සමාන්තරව ගමන් කරමින් ඒක අනුමත කරන තෙයියාවකින් යම් යම් දේශපාලන ප්‍රකාශ කරන එක සම්බන්ධ මහතා කර තිබෙනවා. එය දෙමළ ජනතාවට ගැළපෙන දෙයක් නෙමෙයි, ඔවුන් ඉල්ලූ දෙයක් නෙමෙයි, ඔවුන්ට පොරොන්දු දෙයක් නෙමෙයි. ඒ නිසා එසේ කිරීම දෙමළ ජාතික සන්ධානයේ විදිහට අනුමත කරන්න බැහැ කියන එක තමයි ඔහු කියලා තිබුණේ. මේ අනුව දෙමළ ජාතික සන්ධානය තුළ දිල් රුක්ෂි ඇති වෙලා තියෙන මතවාදී ගැටුම් අකණ්ඩව පවතිනවා. මේ කොතෙක් දුරට සමනය කරගන්න පුළුවන් වෙයිද, ඒ වගේම කොතෙක් දුරට දෙමළ දේශපාලනඥයන්සිය දේශපාලන ව්‍යාපාරයේ වෙන දිශාවකට යොමු කරයිද කියන එක පැහැදිලි නැති වුණත් දෙමළ සමාජය තුළ මේ කතාබහට ලක් වෙනවා. ටිකක් දරුණු දේශපාලන මතවාදී ගැටුමක් විදිහට තමයි දිලක්ෂි මේ හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
පසුගිය සතිය තුළදී සිදුවන තවත් වැදගත් සිදුවීමක් පිළිබඳව මම විශේෂයෙන් කතා බහ කළ දැනගන්නට කැමැති. දැන් පසුගිය කාලයේදී පසුගිය පාලන සමය තුළදී යම් යම් පුද්ගලයන් පැහැර ගැනීම පිළිබඳව වන කරුණු දේශපාලනික වශයෙන් පක්ෂ දෙකම, ප්‍රධාන පක්ෂ දෙකම උපයෝගී කරගනිමින් සිටිනවා. අපි දන්නවා ඔවුන්ගේ යම් යම් දේශපාලන වාසි උදෙසා තම තමන්ට ප්‍රයෝජනවත් වන ආකාරයෙන්. දැන් ඔය කතා බහ එහෙන අතරතුරේදී ගිය සතියේ අපිට වාර්තා වුණා ද නේෂන් පුවත්පතේ හිටපු සහකාර කර්තෘ කීත් නොයර් මහතා පැහැරගෙන ගිහිල්ලා සිරකර තබාගෙන අමානුෂික විදිහට ඔහුට පහර දුන්නාය කියන සිදුවීමට සම්බන්ධව වන යුද හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව. මේ සිදුවීම සිදුවෙලා තිබුණේ මීට වසර කීපයකට කලින් 2008 වසරේදී. නමුත් මේ වෙනකොට විභාග වෙමින් පවතින කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. මම කැමති ප්‍රියන්ත ඇත්තට මේ කීත් නොයර් මහතා පැහැරගෙන යාම හා සම්බන්ධ සිදුවීම පිළිබඳව ටිකක් මතකයේ අලුත් වැඩියා කරගන්න. ඉන් අනතුරු මේ වෙනකොට මේ සිදුවීම සම්බන්ධව තියෙන තොරතුරු ඔබෙන් දැනගන්න.
පසුගිය සතියේ අන්තිම විට මෙම සිද්ධියත් කතාබහට ලක් වෙච්ච සිද්ධියක් බවට පත් වුණා. මොකද ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ විදිහට කටයුතු කරපු, එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කීත් නොයර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය මීට අවුරුදු 9කට පමණ පෙර තමයි වාර්තා වුණේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් 2008 මැයි මාසයේ 22 වෙනිදා තමයි මින් පැහැරගෙන යාම සිද්ධ වෙලා තිබුණේ. ඔහුට පහර දීලා තිබුණේ. මෙම සිද්ධිය පිළිබඳව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන තිබුණේ නැහැ මෙතෙක් කල්. නමුත් සිකුරාදා සෙනසුරාදා දිනේ වන විට කීත් නොයර් මහතා පැහැරගෙන ගිහිල්ලා ඔහුට දරුණු ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මේ 3 දෙනා අතර මේජර්වරයෙකුත් සිටියා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මෙම අත්අඩංගුවට ගැනීම කළේ. ඔවුන් එදින අධිකරණ ඉදිරිපත් කළා. අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව මේ මාසේ 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒක තමයි මුලින්ම වාර්තා වුණු කාරණය. ඉන් අනතුරුව ආපහු ඊයේ දිනේ කෝපරල් වරුන් 2 දෙනෙක් යුද හමුදාවේ කෝපරල් වරුන් 2 දෙනෙකු ඒ සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගත්තා. ඔවුන්ව දල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කළා. ඉදිරිපත් කළාන් පස්සේ ඔවුන්ව මාර්තු මාසේ 3 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. එදිනට හඳුනා ගැනීමේ පෙරටුවක් පවත්වන බවත් අධිකරණයේ ප්‍රකාශ කළා තිබුණා. ඒ අනුව ගත්නකොට හමුදා සාමාජිකයන් 5 දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා, රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙය වසර 9කට පෙර සිද්ධ වෙච්ච කාරණයක්. එතකොට මේ එකම මතක් වෙන කාරණා තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එතකම රිවිර පත්‍රයේ හිටපු කතෘ උපාලි තින්නකෝන් මහතාට සිදු වූ කරදරේ, එවගේ ප්‍රගීත් ඉක්නැලිගොඩ පැහැරගෙන යාම මේ ආදී කරුණුත් මේ සමග මතක් වෙනවා. කොමුණත් මෙම සිද්ධියට මුහුණ පාපු කීත් නොයා මහතා, ද නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතෘතුමා, ඔහු අදාළ සිදුවීමෙන් පස්සේ ශ්‍රී ලංකාව තුළ රැඳී හිටියේ නෑ. ඔවුන් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරු ඔහු විදේශගත වෙලා තිබෙනවා. අපට දැනගන්නට ලැබෙන තොරතුරු මත ඔහු ඔස්ට්‍රේලියාවේ තමයි පදිංචි වී සිටින්නේ. ඔහු එහි සිට පැමිණ තමයි යම් යම් කාරණා මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් යම් සාක්ෂි ලබා දීම පවා සිද්ධ කළ තියෙන්නේ. කොහොම වෙතත් ඊයේ දිනේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදන නිකුත් කරලා තිබුණා මේ සිද්ධිය සම්බන්ධයෙන්. ඔවුන් කියා තිබුණේ වසර ගණනාවකට පස්සේ හරි කමක් නැහැ, මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ විදිහ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා නම් සැකකරුවන් එය අගය කරනවා. එත් එක්කම මෙම පරීක්ෂණ ස්වාධීනව පවත්වගෙන ඉඩ ලබා දෙන්න කියලා තමයි ආණ්ඩුවට කියලා තිබුණේ, කිසිම බලපෑමක් කරන්න එපා කියන කාරණේ. ඒත් එක්කම ඔවුන් කියලා තිබුණා මෙහිදී මේ අත්අඩංගුවට සමුදා සමාජිකයන් අතරින් එක් අයෙකු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධතාවයක් තිබෙනවා කියලා ශක් කරනවා කියලා කිව්වා. ඒ වගේම උපාලි තින්නකෝන් රිවිර පත්‍රයේ හිටපු කතෘවරයාට පහර දී මේ සිද්ධියටත් එම පුද්ගලයා සම්බන්ධයි කියලා තොරතුරු තියෙනවා කියලා ඔවුන් නිවේදනය දක්වලා තිබුණා. ඒ නිසා ඒ පිළිබඳවත් අවධානයට ලක් කරන්න කියන කාරණේ තමයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා තිබුණේ.
දැන් ඔය කීත් නොයා මහතා මේ පැහැරගෙන ගිහිල්ලා ඔහුට පහර දෙන්නට හේතුව වෙන කාරණා විදිහට මොකක්ද වාර්තා වන්නේ?
ඇත්තටම දිල්රුක්ෂි, මේක අවුරුදු 9කට පෙර සිද්ධියක්. ඒ කාලේ පැවතුනේ වත්මන් ආණ්ඩුව නෙමේ, එකල පැවති ආණ්ඩුව යටතේ නේෂන් පුවත්පතට සපයා තිබූ ලිපි කිහිපයක පැවති ආණ්ඩුව. එත් එක්ක මෙම ආණ්ඩුවේ ආරක්ෂක අංශ නියෝජනය කරපු ප්‍රධානීකු විවේචන ලක් කරමින් එම ලිපි වල කරුණු රැසක් අඩංගු වෙලා තිබුණා. එම කරුණු මෙම පැහැරගෙන යාමට සහ පහර දීමට හේතු වුණු බව තමයි සඳහන් වෙන්නේ. එතෙන්දී මෙම සිද්ධිය ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක් වුණා. එම කතාබහට ලක්වීමත් සමග තමයි ඔහුව පැහැරගෙන ගිහිල්ලා පහර දීලා යලි ඔහුගේ නිවසට යම්කිසි දුරකින් ඔහු අතහැර දමා ගොස් තිබුණේ. කොහොමදත් එකල ආණ්ඩුව සමග ආණ්ඩුවේ ආරක්ෂක අංශ විවේචන ලක් කරමින් ඔහු සැපයූ ලිපි කිහිපයක් මෙම පැහැර ගැනීමට පහර දීමට හේතු වුණු බව තමයි ඒ දවස්වල විවිධ මාධ්‍ය සංවිධාන, එතකම ඔහු නියෝජනය කරන පුවත්පත වගේ දේවල් ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඊට නිශ්චිත හේතුව කුමක්ද කියලා නීතිමය වශයෙන් තහවුරු වෙලා නැහැ. නමුත් චෝදනා වෙල්ල වෙලා තිබුණේ මෙවැනි ලිපි සැපයූ නිසා ඔහු මේ ආකාරයේ පහර දීමකට පැහැර ගැනීමකට ලක් වුණා කියන කාරණේ තමයි.
හොඳයි, මම අවසාන වශයෙන් අවධානයට ලක් කරන්න කැමති ප්‍රියන්ත, ශ්‍රී ලංකීය ජන සමාජයේ මහත් සන්ත්‍රාසයට සහ ශෝකයට පත් කරපු සිදුවීමක් පිළිබඳව. ඒ තමයි මේ කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී බෝට්ටුවක් පෙරලීමෙන් සිදු වූ අනතුර. මේක 19 වෙනිදා සිදු වුණේ ඊයේ දවසේදී. මේ සම්බන්ධව අපි කතා බහ කරද්දී මරණත් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඇත්තට මේ සිදුවීම පිළිබඳවත් එහි මේ වෙනකොට පවතින තත්ත්වය පිළිබඳවත් මා කෙටියෙන් ඔබෙන් දැනගන්න කැමති අවසාන වශයෙන්.
දිල්රුක්ෂි, ඇත්තටම දේශපාලනික කාරණයක් නොවුනත් ඊයේ දිනේදී ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේ පාහේ හද සසල කරපු කාරණයක් බවට පත් වුණ අය කළුතර කටුකුරුන්ද මුහුදේදී යාත්‍රාවක් පෙරළී යාමින් 11 දෙනෙකු මිය ගියා. ඇත්තටම මේ 11 දෙනෙකු මිය ගියා කියලා කියන්නේ එම යාත්‍රාවේ එම බෝට්ටුවේ 40කට ආසන්න පිරිසක් ගමන් කළා. ඒ වෙලාවේ මෙම මිය ගිය පිරිස අතර කාන්තාවන් 7 දෙනෙකු සිටිනවා. ඒත් එක්කම එක්තරා තාත්තා කෙනෙකු සහ අවුරුදු 12ක ඔහුගේම පුතත් මෙම මියගිය අය අතර ඉන්නවා. ඒ වගේම මෙහිදී විවිධාකාරයේ තුවාල වලට ලක් වෙලා, එහෙම නැත්නම් විවිධාකාරයේ පීඩාවන්ට ලක් වෙලා 27 දෙනෙක් රෝහල් ගත කළා. කොහොමත් ඊයේ රාත්‍රියේ වෙන විට වාර්තා වුණේ ඔය සංඛ්‍යාලය කියන තමයි තුවාලකරුවන්ගේ සහ මියගිය පුද්ගලයන්ගේ. ඇත්තට මේකට මේ හේතු සොයා බැලුවොත් මේ සිදු වුණ ආකාරය පිළිබඳ ඒකත් එක්තරා ආකාරයක මානසික පැත්තෙන් ගන්නකොට අනුවිධිනී කතාවක්. ඒ කියන්නේ ඊයේ පෙරවරු 11:30 විතර තමයි මේ යාත්‍රාව අනතුර වාර්තා වුණේ. එතන සිද්ධ වෙලා තිබුණේ කළුතර කටුකුරුන්ද වෙරළතීට කිලෝමීටර් 3ක් පමණ ගැඹුරු මුහුදිත් තමයි මේක සිද්ධ වුණේ. බේරුවල තිබෙනවා ශ්‍රත ලාසරස් කියලා දේවස්ථානයක්. මෙම දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයක් තිබෙනවා. මෙම මංගල්‍යයේ නිමිත්තෙන් බෝට්ටු පෙරහරක් මුහුදේ ගමන් කරලා තිබෙනවා. මේ යාත්‍රා පමණක් නෙවෙයි, යාත්‍රා ගණනාවක් පෙරහරක් ආකාරයෙන් මුහුදේ ගමන් කරලා තිබෙනවා. ඊට පස්සේ මේ ආගමික මෙහෙවර නිමා වෙලා නැවත හරවාගෙන ගොඩබිමට පැමිණෙන උත්සාහ කරන අවස්ථාවේ තමයි මේ පෙරලා තියෙන්නේ. ඒතර මේ පෙරලීම හේතු සම්බන්ධ කතා කරනකොට සමහර වෙලාවට මෙහි ප්‍රමාණවත් ජනතාවට වඩා වැඩි පිරිසක් මෙහි සිටීම, නැවත හරවන අවස්ථාවේදී එක්තරා පැත්තකට මේ පුද්ගලයන් පිරිස බරවීම, මේ ආදී කරුණු රැසක් ප්‍රකාශයට පත් වෙනවා. කොහොම වුණත් අවසාන යාත්‍රාව පෙරළුණා. පෙරළලා පුද්ගලයන් රසක් මේ විදිහට ජීවිතක්ෂයට පත් වුණා. නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහිදී විශේෂ කාර්යභාරයක් කරමින් ඔවුන් බේරා ගැනීමට උත්සාහ කළා. ඔවුන් යාත්‍රා අටක් පළමින් යෙදුවා. ඒ වගේම කිමිදුම්කරුවන් 11ක් යෙදුවා. ගුවන් හමුදාවේ බෙල් 212 යාත්‍රාවකුත් මේකට සහයෝගය පළ කළා. මේ විදිහට ඔවුන් අවසානයේදී ඔවුන් ආකාරයට පුළුවන් පුද්ගලයන් සංඛ්‍යාව බේරා ගත්තා. කොහොම වුණත් මේ ශ්‍රී ලංකාවේ සියලුම කතාවගේ වගේ හදවත් සසල කළ පුවතක් බවට පත් වුණා. මොකද මෑත කාලේ මෙවැනි සිදුවීමක් වාර්තා වුණේ නැහැ. තවමත් ඒ සිදුවීමේ තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු දැඩි සත්කාරයෙන් දී ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල බව තමයි ඊයේ රාත්‍රිය වන විටත් වාර්තා වුණේ.
හොඳයි ප්‍රියන්ත, අපි ස්තුතිවන්ත වෙනවා ඔබට මේ ගෙවිලගිය සතිය තුළදී අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික සහ සමාජීය තොරතුරු අපිට සමීප කිරීම පිළිබඳව බොහොම ස්තුතියි. මේ සමාලෝචනයේදී මේ සතිය තුළදී දක්වීම පිළිබඳව අපි ඔබට සමුදෙනවා. ආයුබෝවන් කියමින් ලැබෙන සතිය සඳුදාත් නැවත වතාවක් හමු වීමේ බලාපොරොත්තු වෙන.
ඉල්ලුක්ෂ ඔබට ගොඩාක් ස්තුතියි. ආයුබෝවන්, ලැබෙන සතියේදී යලි මේ ආකාරයේ තොරතුරු රසක් ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා.
SBS සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්